සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජන්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සම්මේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති පින්වත්නි දස දිනක් මුළුල්ලෙහි භාවනා කටයුතු වල යෙදিলা අවසානයේදී සිදු කෙරෙන ධර්මදේශනාවට සවන් දෙන්නයි මේ පින්තුන් දැන් බලාපොරොත්තු වෙන්නේ. මේ හැමදෙනාම ධර්ම ශ්‍රවණේ කරන්නට හොඳ මට්ටමේ ඉන්නමු. මේ භාවනා වැඩසටහනකදී ඒ භාවනා යෝගීන්ගේ භාවනා මාර්ගයට අවශ්‍ය වෙන කාරණා පමණයි කියලා දෙන්න. තවත් කියා දිය යුතු අමතර කාරණා තියෙනවා. ඒවා කියා දෙන්නේ නැහැ. ඒ මොකද ඒක භාවනා යෝගීන්ට බාධකයක් වෙනවා. අවසානයේ ධර්මදේශනාවක් කරනකොට ඒ කියා දුන්නු නැති දේවලුත් එකතු කරලා ඒ අඩුපාඩුව පිරිමැසීමේ අපේක්ෂාවෙන් ඒක සිද්ධ කරනවා. බුද්ධ දේශනාවත් ඩිංගක් විස්තර කරලා භාවනා මාර්ගයේ පිළිබඳව කරුණ ටිකක් කියා දීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ භාවනා ගුණ තවදුරටත් වැඩි දියුණු කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ඉතාම කෙටියෙන් නිවන් මඟ වදාළ ගාථාවක් තමයි මුලින්ම ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසවලට අනුව ඒ වගේ මේ ශ්‍රාවකයන්ගේ අදහස් අනුව සමහර විට ඉතා කෙටියෙන් නිවන් මඟ වදාරනම සමහර විට මධ්‍යම ප්‍රමාණයෙන් වදාරනම සමහර විට බොහොම දීර්ඝවත් දේශනා කරන මේ ගාථාව ඉතාම කෙටියෙන් නිවන් මඟ දේශනා කළ ගාථා අපේ බෞද්ධයන් හැම දෙනාටම වගේ පාඩම් තියෙන ගාථාවක් තමයි මේ මුලින් මාතෘකාවට අරගත්තේ ඊළඟට අපි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ මොකද වදාළේ කියලා ඩිංගක් තේරුම් කරගන්නට සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ ඒෂ මග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනිච්චාති සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක නුමනින් දකිනවත් අත නිබ්බින්දතේ දුක්ඛේ අනතරව දුක පිළිබඳව කලකිරීමට පත් වෙනවා ඒස මග්ගෝ විසුද්ධිය මෙන්න මේක තමයි විසුද්ධියට මග කියන එකයි ඒ ගාථාවේ සරල තේරුම. අපි තවදුරටත් ඒ පිළිබඳව ඩිංගක් සලකා බලන්නට ඕන. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. සංස්කාර කියලා කියන්නේ බාහිර දේවල් නෙමේ අපේ මේ ජීවිතේම තමයි. දැන් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා එහෙම තුනකට බෙදලා තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලත් එහෙමත් බෙදලා තියෙනවා. ඒ වගේම පොදුවේ හේතුඵල ධර්මයන්ට කියනවා සංස්කාර කියලා. ඉතින් මේ මෙතන සියලුම සංස්කාර කියන්නේ බාහිර දේවල් නෙමේ අපේ මේ ජීවිතය පිළිබඳව. බුදුරජාණන් වහන්සේකට නම දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අපි සරල වශයෙන් මේ ජීවිතය කියලා තේරුම් කරගන්න. මොකද අර කියන ලද සේරම සංස්කාරයන් තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය නම් වූ ජීවිතයේ තමයි. සබ්බේ සංඛාරා අනිච්චාති ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. මොකද මේ අනිත්‍යයි කියන්නේ? නිතරම ඇතිවීම නැතිවීමෙන් යුක්ත නිසා. උපාද වයවන්තතාය. නිතරම මේව ඇති වෙනවා නැති වෙනවා. දැන් අපට ලෙහසියෙන් වැටහෙන ඒ වේදනාදී ධර්ම හිත අපට තේරෙනවා මේ වහාම ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍යය කියන්නේ ඒකයි ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා මොහොතක් වෙලා පවතිනවා නැති වෙලා යනවා. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඕක තමයි. ඒ වගේම తాමකාලිකයි. එයා වැඩි කාලයක් තියෙන ඒව නෙමෙයි. වහවහ වෙනස් වෙනවා. විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. වහාම වෙනස් වෙනවා. නিত্য කියන මේකට විරුද්ධයි. මෙන්න මේ අර්ථ වලින් අනිත්‍ය කියලා කියන. කෙටියෙන් සලකා ගත්තහම මේ ඇති වෙලා නැති වෙලා යන නිසා, පහළ වෙලා විනාශයට පත් වෙලා යන නිසා තමයි අනිත්‍ය. එතකොට මේ පංච උපාදානස්කන්ධේ නැමැති ජීවිතය ඇති වෙනවා නැති වෙනවා කියලා, පහළ වෙලා විනාශයට පත් වෙනවා කියලා තේරුම් ගන්නවා. සම්මුති වශයෙන් සලකා බැලුවහම උපදිනවා මැරෙනවා. උපදිනවා ටිකක් කල් ඉන්නවා මැරිලා. මේක තමයි අනිත්‍ය කියන්නේ. පරමාර්ථ වශයෙන් සලකා බලනකොට මේ වහවහ මේ සංස්කාරයන් ඇති වෙලා නැති වෙලා විනාශයට පත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක නුවණින් දකිනවා. ඒ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දකින අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි විදර්ශනා භාවනා කරගෙන යනකොට ඒ විදර්ශනා වශයෙන් මේ ඇතිවීම නැතිවීම අනිත්‍ය බව තේරුම් ගන්න. වේදනාදී ධර්ම පහළ වෙනවා විනාශයට පත් වෙනවා. ඒක ලේසියෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ හිත මේ දැන් බලයෙන් දෙද්දී ඇති වෙනවා විනාශයට පත් වෙනවා. මෙහෙම දැනගන්නේ කොහොමද? විදර්ශනා භාවනා කිරීම. තමන්ගේ කය පිළිබඳව විදර්ශනා වශයෙන් භාවනා කරන. එහෙම කරගෙන යනකොට මේ වේදනාදී ධර්ම සේරම අනිත්‍යයි. හිත ඒකත් අනිත්‍යයි. මෙහෙම මේව අනිත්‍යයි කියලා වැටහෙනවා, තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් ගන්න එකට කියනම විදර්ශනා නුවණින් දැන ගැනීම, තේරුම් ගැනීම කියලා. ඒ විදර්ශනා වාසේ අනිත්‍ය බව දකිනවා. ඊළඟට විදර්ශනා භාවනා කරගෙන ගිහිල්ලා ඒ අවශ්‍ය ගුණ සම්පූර්ණ වුණහම මාර්ග ඥානයක් පහළ කරගන්න පුළුවන්. ඒ මාර්ග ඥානයක් පහළ වෙනකොට ඒ මාර්ග නුවණින් දකිනවා මේ සියලුම සංස්කාර අනිත්‍යයි කියලා. ඉතින් මේ ගාථාවේ පූර්ව භාග ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙන නිසා විදර්ශනා ඥානය තමයි ගන්න. විදර්ශනා නුමනින් දකගන්නම දැනගන්නම මේ සියලු සංස්කාර නම් වූ ජීවිතය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. ඉතින් මෙහෙම යම් අවස්ථාවක සියලු සංස්කාරයන් නැමැති මේ ජීවිතය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් තේරුම් ගත්තා. අත නිබ්බින්දති දුක්ඛේ. ඊට පස්සේ මේ දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා. තමන්ට දුකක් ආවහම ඒකට සතුටටපත් වෙන කෙනෙක් නැහැ. දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා කියන්නේ මේක වෙනම තේරුමක් අවබෝධ අවධහතක් තියෙනවා. අපේ මේ ජීවිතයට පංච උපාදානස්කන්ධයට නමක් තියෙනවා අනිත්‍ය කියලා. ඒ වගේම දුක්ඛ කියලා නමක් තියෙනවා. අනිත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධය, මෙතන අදහස් කරන්නේ දුක්ඛ. යම්තරම් මේ ලෝකේ දුක්ඛම් කටළු පහළ වෙනම නම් ඒ ශරීරෙම පහළ වෙන්නේ මේ ජීවිතේ පංච උපාදානස්කන්ධය නිසා. ඒ නිසා පංච උපාදානස්කන්ධයට නමක් තියෙනම දුක්ඛ කියලා. අත නිබ්බින්දති දුක්ඛේ කියලා මේ දේශනාව ගැන පිටා බලනකොට කලකිරෙන්නේ මොනවා පිළිබඳවද? මේ ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් පිළිබඳව. කලින් ගාථා පාදවලදී අනිත්‍යයි කියලා දකින්නේ මොනවද? වෙන බාහිර දෙයක් නෙමෙයි මේ ජීවිතය කියන සංස්කාර ධර්මයන් පංච උපාදානස්කන්ධය. ඒක ගැන යෝනිස මනසිකාරයේ පවත්තලා භාවනා කරලා මේක අනිත්‍ය බව තේරුම් ගන්න. ඒ වගේම දුක් බව තේරුම් ගන්න. එහෙම මේ පංච උපාදානස්කන්ධයේ ජීවිතය දුක බව තේරුම් ගත්තහම ඒ දුක්ඛ නමැති පංච උපාදානස්කන්ධයේ ජීවිතේ පිළිබඳව කලකිරීමටපත් වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ කියලා වදාළේ ඒකයි. මෙතන කලකිරෙනවා කියන කොටත් තමන්ගේ වස්තු සම්පත් නැති වුනහම, තමන් ඉතා ප්‍රිය කරන කෙනෙක් හෝ හදිසියේ මිය පරලොව ගියහම, තමන්ට පීඩනය ගෙන දෙන නොයෙක් දේවල් ඇති වුනහම මිනිස්සු කලකිරෙනවා. කන්නේ බොන් නැතුව කල්පනා කර කර ඉන්න කලකිරෙනවා. ඒ කලකිරීම නෙමේ මෙතන කියන්නේ. ඒ කියන ලද කලකිරීම සම්පූර්ණ කෙලෙස් කන්දරාව. මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ කලකිරෙනවා කියලා නුවණින් කලකිරීම. ජීවිතය ගැන භාවනා කරගෙන යනකොට මේ ජීවිතයේ අනිත්‍යතාවයේ වෙනස් වෙලා යන ස්වභාවය තේරුම් ගත්තා. ඒ ගැන සතුටු වෙනව නෙමෙයි කලකිරීමටපත් වෙනවා. නුවණින් කලකිරීමටපත් වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ කියලා බුදුරජාණන් වහන්සේ බදාළේ ඒකයි. ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය. සියලු කෙලසුන්ගෙන් මිදෙන නිසා ශුද්ධ පවිත්‍ර වෙන නිසා නිවනට කියනවා විසුද්ධි කියලා. ඒ විසුද්ධි නම් වූ නිවන අවබෝධ කර ගැනීමට තියෙන මාර්ගය මෙන්න මේක තමයි. මොකද්ද මේ මාර්ගය? සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් අවස්ථාවක තේරුම් ගන්නවා නම් ඊට පස්සේ නුමනින් කලකිරීමට පත් වෙනවා. මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය. ප්‍රතඥයා කොච්චර ජීවත් වුණත් අවුරුදු දහස් ගණන් ජීවත් වුණත් කලකිරීමක් නැහැ. තව කොච්චර හරි කාලයක් ජීවත් වෙන්නට හැම දෙනාම වගේ කැමති. මෙතන බුදුරජාණන් වහන්සේ වදාළේ කලකිරෙනවා කියලා. නුවණින් කලකිරෙනවා. දේවත්වීම පමණක් නෙමේ දිව්‍ය මනුෂ්‍යාදි වශයෙන් මේ ලෞකික සැප සම්පත් ලැබෙන මනම් පංච උපාදානස්කන්ධය පහළ වෙන මනම් ඒක මහ දුකක්. ඒ නිසා ඒ හැම දෙයක් පිළිබඳවමත් කලකිරීමට පත් වෙනවා. නුවණින් කලකිරෙන ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි විසුද්ධියට මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මකද්ද විසුද්ධියට මාර්ගය? සියලු සංස්කාරයේ අනිත්‍යයි කියලා යම් අවස්ථාවක නුවණින් අවබෝධ කරගන්නා නම් තේරුම් ගන්නවා නම් අන්නේ අවබෝධයේ තමයි නිවනට මාර්ගය කියලා දේශනා කළා. සියලු සංස්කාරයන්ගේ ජීවිතයේ අනිත්‍යතාවයේ සලකා ගන්නකොට මෙන්න මේක තමයි කලකිරීමට හේතු වෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ සිතියෙන් නිවන නිවන් මාර්ගය දේශනා කළ වදාළා. මේ ගාථාව පිළිබඳව කරුණු කියන්න ඕනතරම් ධර්ම කාරණා තියෙනම නමුත් අපට තියෙන කාල වේලාවට අනුම එහෙම දිගින් දිග විස්තර කරන්නට අවස්ථාවක් නැහැ. ඒ කලින් කියපු තේරුම තමයි ගාථාවෙන් අදහස් කරන්නේ. ඊළඟට ප්‍රශ්නයක් නැගෙන්නේ මොකද්ද? අපි කොහොමද මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා තේරුම් ගන්නේ? ඊළඟට අපි මේ භාවනා වැඩසටහන දෙසට හැරෙන්නට ඕන. මේ පින්වතුන් මීට දවස් 10කට පමණ ඉස්සෙල්ලා මේ ස්ථානයට පැමුණුනා භාවනා කරන්න කියලා. තමන්ගේ ගෙවල් දොරවල් අතහැරලා රැකී රක්ෂා වගකීම් ආදිය සියල්ලක්ම අතහැරලා හිත නිදහස් කරගෙන මේ භාවනායතනයට පැමුණා. මේ පින්වතුන් මේ භාවනා කරන්න කියලා සියලුම දේවල් අතහැරලා සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙනකොටම අතිවිශාල කෙලෙස් කන්දරාවක් අයින් කළා තමයි මෙහාට පැමිණෙන්නේ. ඊළඟට පැමිණිලා අවවාද අනුශාසනා ලබාගෙන භාවනා කර්මස්ථාන ලබාගෙන තමන්ගේ භාවනා කටයුතු ආරම්භ කරනවා. භාවනාව ආරම්භ කරපු පළමුවන දිනයි. ඉතාම දුෂ්කර දවසක් තමයි මේ භාවනා වැඩසටහන. ඒ මොකද ඒ භාවනාවට තමන්ගේ හිතකය හුරු නැහැ. ගෙදර දොරේ ඉන්නකොට මේ වගේ වාඩි වෙලා එහෙම වාසය කරන්නේ නැහැ. දවසේ භාවනා වැඩසටහනකට ගියත් මේ වගේ දිගටම භාවනා කරන්නේ නැහැ. හිත කය දෙක භාවනාවට හුරු නැසි නිසා නොයෙක් බාධක පැමිණෙනවා. මේ භාවනා යෝගීන්ට තමන්ගේ භාවනා කටයුත්තට කම්මැලිකම් වගේ එනම, උදාසීන ගති එනම, භාවනාව කරන්න රුචි නැතුව වගේ ගති එනම, කලකිරෙන ගති වගේ, භාවනාව එපා වෙන්න මගේ ගති එනම, සමහර විට ගෙදර දොර දේවල් මතකයට එනවා, සිහි වෙන්න පටන් ගන්නම, ඇඟේ පතේමත් හෘදා කැක්කුම් ඒවා එනම, මෙන්න මේ බාධකයන් පැමිණුණහම ඉතාම සතුටෙන් භාවනාවට පැමිණුණත් භාවනාව ආරම්භ කළහම අමාරු දෙයක් වගේ කියලත් හිතෙනවා. මේවා මේ භාවනා මාර්ගයේ සාමාන්‍ය දේවල්. කවර කෙනෙක් වුණත් භාවනාවකට බැස්සහම මේ වගේ බාධක පැමිණෙනවා. තමන් සියලු වැඩ කටයුතු වගකීම් ආදී අතහැරලා පැමිණුණත් හිත ඒව අතහැරලා නැහැ. ඒ නිසා ඒව දිහාවත් සමහර විට හොයාගෙන යන්න. මේ විදිහට ප්‍රථම දවසේදී බාධක රාශියක් මැදයේ තමයි මේ යෝගාවචරයන්ට භාවනා කරන්නට සිදු වෙන්නේ. ගුරු උපදේශ සහිතව භාවනා කරනකොට කොහොමාරි කරන්නත් ඕන, අමාරුවෙන් හරි ඉතින් මේ කටයුත්ත කරන. එකාතකින් භාවනාවට සිත යොමු කළහම භාවනා අරමුණේ හිතින්නේ නෑ හිත. හරියට පුරුදු නැති කෙනෙක් කරත්තේ බැඳගත්තා වගේ. පුරුදු නැති කෙනෙක් කරත්තේ බැඳගත්තාම ඒ ගොනා පාර දිගේ ටිකක් යනවා. කාණු වලට, කටු වකුල් වලට එහෙත් අදිනවා. ප්‍රපාත වලට ඇදගෙන යනවා. ආයෙත් පාරෙත් ටිකක් දුර යනවා. ඔහොම තමයි පුරුදු නැති ගවයා කරත්ත බැඳහම උගේ ගමන. ඒ වගේ තමයි මේ භාවනා යෝගීන්ගේ හිත නැමැති ගවයා. ආනාපාන සති අරමුණ නැමැති මෙන්න මේ පැත්තට මේ පාරට යොමු කරනු. එහෙම යොමු කළාට ඒ නියම පාර යන්නේ නැහැ. භාවනාරමුණට හිත යොමු කරනවා සමගම ඔහේ හරි වෙනත් දෙයක් ගැන කල්පනා වෙනම හිතෙන. ආයුත් භාවනාරමුණෙත් ඩිඟ වෙලාවක් හිටින. අර පුරුදු නැති ගොනා කරත්ත බැඳහම උගේ ගමන වගේ තමයි. හිත හරියට එකඟ වෙන්නෙත් නෑ. අරමුණේ පිහිටව ගන්නත් බැහැ. නොයෙක් බාධකයන් වෙනවා. ඒ නිසා භාවනාව ගැන සමහර විට කලකිරිලා එපා වෙන ගතියත් එනවා. මුල්ම දවසේ භාවනාවට බැස්සා. හිත දමනය කරන්නට ඕන. උපමාවට තියනවා දෙනගෙන් කිරිබීලා හැදිච්ච දඩම්බර වස්සෙක් ඉන්නවා. මේ දඩම්බර වස්සා දමනය කරගන්න කැමති කෙනෙක් මුලින්ම මොකද කරන්නේ? ශක්තිමත් ලණුවක් අරගෙන මේ ගවයාගේ කරේ බැඳලා, වස්සාගේ කරේ බැඳලා ගහක හෝ කණුවක බඳිනවා. එන් දෙනගෙන් වෙන් කළා. ඊට පස්සේ මේ දඩම්බර වස්සට නියම ප්‍රමාණයට කෑම බීම දෙන්නේ නැහැ. මැරෙන මට විතරක් කෑම ටිකක් දෙනවා, පැන් ටිකක් දෙනවා. මෙහෙම ටික දවසක් යනකොට මේ දඩම්බර වස්සා හීලා බවට පත් වෙනවා. ඒ කඹේ කඩාගෙන යන්න පුළුවන්කමකුත් නැහැ. කඹේ දිග තියෙන තරම් වටේ කරකැවි 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 ඉඳලා අන්තිමට කණුව මුලට වෙලා නිදනවා. ඒ වගේ මේ හිත නැමැති ගවයා දමනය කරන්නට ඕන. ඒ හිත නැමැති ගවයා දමනය කරන්නට දඩම්බර වස්සා දෙනගින් වෙන්කෙලා වගේ බාහිර දේවල් වලින්, බාහිර ලෝකයෙන්, පංචකාමයන්ගෙන් මුලින්ම බෙන් කරන්නට. ඊට පස්සේ මේ සිත නැමැති ගවයා ආනාපාන සතිය නමැති කණුවෙහි සිහිනුවන නමැති රැහැනෙන් ලණුවෙන් බැඳ තබන්නට ඕන. දැන් ආරම්භයේදී විවිධ අරමුණු ඔස්සේ හිත පැනලා ගියත් එවිටින් පසු වෙනකොට ටික ටික අඩු වෙනවා. අර දඩම්බර වස්ස ලණුව දිග තියෙන තරම් කරකැවි කරකැවි ඉඳලා අන්තිමට කණුව මුලට වෙලා නිදන්නවා. මේ සිත නැමැති ගවයා ආනාපාන සතිය නැමැති කණුවේ සිහිය නැමැති රැහැනෙන් බැඳ තබලා තියෙනවා. එහෙම තිබෙද්දී භාවනා කරනකොට මේ හිත එහෙට මෙහෙට දුවනවා. ගම රට පිළිබඳව හෝ වෙන යම් කිසි රැකී රක්ෂා ව්‍යාපාර ආදී කටයුතු ගැන හෝ කල්පනාවල් මෙහෙම කල්පනාවල් ආවත් මේ භාවනා යෝගියා තමන්ගේ හිත භාවනා අරමුණේ පිහිටව ගන්න වෑයම් කරනවා. මීට කලින් භාවනා කරලා නැති නිසා, පළපුරුද්දක් නැති නිසා හිත නොයෙක් අරමුණු ඔස්සේ දුවන්න පනින්න කලබල වෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරයාට තියෙන්නේ නැවත නැවතත් තමන්ගේ හිත මේ භාවනා අරමුණේ පිහිටවන එකයි. හිත එහෙට මෙහෙට දුවනම ආයි අරගෙන තමන්ගේ මේ ආනාපාන සති භාවනා අරමුණේ පිහිටවනම ආයි දුවනම ආයි අරගෙන භාවනා අරමුණේ පිහිටවනවා. මේක හිතත් එක්ක කරන ප්‍රබල සටනක් පාදයි. මෙහෙම කරනකොට කරනකොට දැන් මේ සිහිනුමන නිසා හිතට අරමුණු ඔස්සේම දුවපැන යන්නටත් පුළුවන්කමක්. නැවත නැවත භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට අර විවිධ අරමුණු ඔස්සේ දුවමින් පණමින් කලබල කරමින් තිබිච්ච හිත මේ භාවනා අරමුණේ ටික ටික රැඳෙන්න පටන් ගන්නවා. මුලදී ඉතාම ඉක්මනට වෙනස් වෙලා වෙන අරමුණකට ගිය හිත දැන් ටිකෙන් ටික මේ භාවනා අරමුණේ පිහිටන්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන් නෙවෙයි, කලින්ට වඩා හිත භාවනා අරමුණේ නැවතිලා හිටින ගතියක් ඇති වෙනවා. මේ විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන මේ දින ගත කරනකොට අර මුල්ම දවසේ තිබිච්ච බාධක ඈත් වෙලා යනවා. මේ බාධා කරන්නේ කවුද? පංච නීවරණ ධර්ම කියලා ඒවට කියන්නේ. ඒ භාවනා යෝගීන්ගේ තම භාවනා කර්මස්ථානයේට නොඑක ආකාර බාධාවල් කරන්නේ මේ නීවරණ කියන කෙලෙ. ඒව ගැන විස්තර කර දීමට කාලය නෙබෙයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා ප්‍රධාන කෙලෙස් පහක් තියෙනවා මේ භාවනා යෝගීන්ට බාධා කරන. කෙටියෙන් සලකා ගන්නකොට රාග දෝෂ මොහ කියන මේවා උච්චතම අවස්ථාවට පැමිණි කාලය තමයි මේ නීවරණ කියන්නේ. ඒවා නැගී හිටලා භාවනා යෝගීන්ට විවිධ ආකාරයෙන් බාධා කරනවා, උපක්‍රම කරනවා. මේ භාවනාවේ මුල් අවධියේදී ඒ යෝගාවචරයන්ට බාධා පැමිණෙන්නේ ඔය නීවරණ ධර්මයන් හේතු කොටගෙන තමයි. දවස් තුනක් විතර ගත වෙනකොට බුදුගුණත් අල්ලගෙන භාවනා කරනවා. මෙහෙම කරගෙන යනකොට අර මූලදේට වැඩිය යම්කක ප්‍රමාණයකින් හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ ගම රට පිළිබඳව, ගෙදරදොර පිළිබඳව ඇති වෙන කල්පනාවල් ටිකෙන් ටික අඩු වෙලා හිටන් මේ බාහිර ලෝකයෙන් හිත මිදෙන්න පටන් ගන්නවා. එහෙම වෙන්නේ මොකද? මේ නීවරණ ධර්මයන් ඒගොල්ලන්ගේ බලපෑම දැන් ටිකෙන් ටික අඩු වෙනවා. ඒ නිසා හිත ටිකෙන් ටික තැම්පත් වෙන්නට පටන් ගන්නවා. ඊළඟට හතරවෙනි දවස පමණ වෙනකොට සමාධි භාවනාවටම බෙන් කරලා තිබිච්ච එක ටිකක් අඩු කළා. සමාධි විදර්ශනා වශයෙන් භාවනා කරන්න පටන් ගන්නවා. ශරීරයට අවධානය යොමු කරලා ශරීරේ කොටස් වශයෙන් බෙදාගෙන අනිත්‍ය වශයෙන් භාවනා මනසිකාරයේ පවත්තන මුල්ම දවසේ ඉතාම සරල ආකාරයෙන් මේ අරමුණු ටික මෙනෙහි කරනවා. නමුත් එහෙම කළත් ඒ භාවනා කරන අයගේ හිත දැන් තැම්පත් වෙනවා. එන් හතරවෙනි දවසේ විතර වෙනකොට හිත සෑහෙන ප්‍රමාණයකට තැම්පත් වෙනවා. භාවනාව පිළිබඳව තිබිච්ච ඍජු කරන්නේ නැති ගති ආදි දේවල් අඩු වෙලා යනවා. ඇඟපතක් හිත කය දෙකම දැන් භාවනාවට එක්තරා ප්‍රමාණයකට හුරු වෙනවා. දැන් මේ භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පැත්තට හිත නැබෙන. භාවනාව දැන් සකස් වෙලා තියෙන්නේ, ඉදිරියට භාවනා කරගෙන යන්න පුළුවන්. තවදුරටත් භාවනා කරගෙන යනවා යෝගී. මෙහෙම කරගෙන යනකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දකිනවා. මේ භාවනා යෝගීන් ඒ කටයුත්ත කරනවා. දැන් සංස්කාර කියනකොට ඇතැම් අයට මේක වැටෙන්නේ නැහැ. භාවනා යෝගීන්ගෙන් වශයෙන් ගන්නකොට සංස්කාර කියන්නේ අමුතු දේවල් නෙවෙයි. මේ අපේ භාවනා අරමුණු තමයි. දැන් අපිට වේදනා දැනෙනවා. ඒවා ඔක්කොම හේතුඵල ධර්මයන්ගෙන් ඇතිවෙන නිසා ඒවා ඔක්කොම සංස්කාර. දැන් හිත එහෙම හදුවනම එකත් භාවනා අරමුණ, ඒකත් සංස්කාර. දැන් ශරීරයට අවධානය යොමු කළා භාවනා මානසිකාරේ පවත්තනම ඒ ඔක්කෝම සංස්කාර. ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දකිනා කිව්වේ ඔක තමයි. කෙටියෙන් තමන්ට දැනෙන භාවනා අරමුණු සේරම සංස්කාර තමයි. මේව දෙයාකාරයකින් අනිත්‍ය වශයෙන් සලකා ගන්නවා මේ භාවනා යෝගය. කොහොමද ශරීරේ නිස්සද්ධ කරලා ඇද්දක පියලා භාවනා කරගෙන යනකොට තමන්ගේ ශරීරයට අවධානය යොමු කළාම ශරීරේ නොඑක ආකාර වෙනස්කම් වැටහෙන්නට පුළුවන්. සමහර විට මේ ශරීරයේ අපි කොටස් වලට බෙදලා භාවනා කරගෙන යනකොට මේ ඔක්කොම ගැළවිලා ගැළවිලා වෙනස් වෙනත් කොටස් වලටපත් වෙලා හිස අතපය ආදී මේ අපි වෙන් කරගත්තු කොටස් ගැළවිලා ගැළවිලා වෙන් වෙන් ආකාරයෙන් වාගේ තමන්ට දැනෙනවා වැටහෙනවා. එහෙමනම් මනසට ඇති වෙන දර්ශන වශයෙන් ඒවා ඇතිවෙනවා. ඊළඟට මේ හන්දිපත්තාදී ඔක්කෝම ගැළවිලා බෙන් වෙලා බෙන් කරලා මේ සම්මුති වශයෙන් අනිත්‍යතාවයේ ප්‍රකට වීම තමයි. තමන්ගේ ශරීරයේ තව වෙනස්කම් එක්ක ශරීරයේ ඉතා කුඩා එකක් බවට පත් වෙලා එහෙම නැත්නම් විශාල එකක් බවට පත් වෙලා හිසට හිත යොමු කළාම ඔය අස්කන්නාදාදී තියෙන තැන්වල ඒව මොනවත් නැහැ. ඔලු කටුවක් පමණයි තියෙන්නේ. ශරීරයට අවධානය යොමු කළාම ශරීරයක් නෑ මෙතන. මේ ඇටසැකිල්ලක් තියෙනවා. තමන්ගෙම ඇටසැකිල්ල සමහර යෝගීකට ප්‍රකට වෙන්නට පුළුවන්. ශරීරයක් පෙනෙන්නේ නෑ, මේ ඇටසැකිල්ල තමයි ප්‍රකට වෙන්නේ. ඊළඟට ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා වෙනස් වෙලා සුණු විසුණු වෙලා යනවා. ඒ සම්මුති වශයෙන් අනිත්‍යතාවයේ වැටීම තමයි. සමහර විට තමන්ගේ ජීවිතයම මලමිනියක් බවට පත් වෙලා මේ සම්මුති වශයෙන් අනිත්‍යතාවයේ ප්‍රකට වීම තමයි. සමහර විට තම ශරීරය මහත් වෙලා කුණු වෙලා ඉදිමිලා වෙනස් ආකාරයකටපත් වෙනවා. සමහර විට ශරීරයේ කුණු වෙලා හිටන් පණුවන් මැగిරෙනවා. ඉතා අප්‍රසන්නතාවයටපත් වෙනවා. මේ විදිහට පමණක් නෙමෙයි, තව විවිධාකාරයේ භාවනා යෝගීන්ට තමන්ගේ මේ ජීවිතයේ පිළිබඳව අනිත්‍යතාවයේ වැටහෙන්නට පුළුවන්. ඒ කියලා දීප සියලුම ලකුණු වලින් පෙන්වුම් කරන්නේ මොකද? මේ ජීවිතයේ තියෙන අනිත්‍යතාවය තමයි සම්මුති වශයෙන්. ඊළඟට පරමාර්ථ වශයෙන් භාවනා කරගෙන යනකොට සමහර යෝගීන්ට මේ තමන්ගේ හිත දුවනවා දුවනවා වගේ තමයි වැටෙන්නේ. දැන් භාවනාව ආරම්භ කළාම නම් එහාට මෙහාට නිතර දුවන එක සාධාරණයි. දැන් මේ දවස් 5ක් 6ක් ගියාට පස්සේ මුලදී වාගේ දුවන්න වාගේ තමන්ට දැනෙන. සමහර විට ඈත දේවලුත් නෙමෙයි ළඟ දේවල් වෙන්නත් පුළුවන්. සමහර විට තමන්ගේ ජීවිතයේ අතීත කාලයේ දේවල් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ භාවනා කරන අයට මේක වැටහෙන්නේ තමන්ගේ හිත දුවන්නවා. මේ වගේ දිවා රාත්‍රියේ දෙකේ වෙහෙස මහන්සි වෙලා භාවනා කරනකොට දවස් 5ක් 6ක් යනකොට ඒ වගේ හිත දුවනවා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. යම්කිසි ප්‍රමාණයකින් ඒ යෝගාවචරයාගේ හිත තැම්පත් වෙලා තියෙනවා. එහෙම දුවන්න වගේ එකක් වැඩිපුර දැනෙනවා නම් දවස් 5ක් 6ක් යනකොටත් මෙතන වෙනත් රහසක් තියෙනවා. මොකද මෙතන ප්‍රකට වෙන්නේ මේ හිතේ අනිත්‍යතාව. හිත වහ වහ ඇති වෙලා නැති වෙලා යන බව තමයි මෙයින් ප්‍රකට වෙන්නේ. හිත දිවීමක්ම කියලා කියන්නට බෑ. හිතේ තියෙන අනිත්‍යතාව පරමාර්ථ වශයෙන් හිතේ අනිත්‍යතාවේ ප්‍රකට වෙන. ඒකයි මේ හිත දුවන්නවාගේ තමන්ට වැටෙන. ඒ පරමාර්ථ වශයෙන් බොහෝසෙන් හිත ගැන වැටහීම ඇති වෙනවා. මේ හිත දුවන්න මගේ ඒ ලකුණින් දැනෙන්නේ මොකද්ද? මේ හිතේ තියෙන අනිත්‍යතාවය තමයි. ඒ වගේම තමන්ගේ ශරීරයේ දැනෙන වේදනාදී ධර්ම. දැන් වේදනාදී ධර්මත් එක්ක තමයි භාවනා කරන්නේ. ඒ වේදනාදී ධර්මත් තමන්ටම දැනෙනවා මේක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ, ඉක්මනට නැති වෙලා යනවා. භාවනාරමනෝසෙන් මෙනෙහි කළාට බොහොම ඉක්මනින් මේව නැති වෙලා යනවා. මේක තමයි අනිත්‍යතාව. පරමාර්ථ වශයෙන් අනිත්‍යතාවය කියන්නේ මේක තමයි. වේදනා ධර්මයන්ගේ වහ වහ ඇති වෙලා නැති වෙලා යන බව තමන්ට වැටහෙනම. ඒ වගේම හිත වහ වහ මේ බලයින් දෙදිහාට මෙහාට පනිනවා වගේ මත් දැනෙන. මේ හිතේ සහ වේදනාදී ධර්මවල තියෙන අනිත්‍යතාවය තමයි මේ ප්‍රකට වෙන්නේ. මෙහෙම තමන්ගේ ජීවිතය ගැන ප්‍රකට වෙනකොට අනුන්ගේ ජීවිත පිළිබඳව උනත් මෙහෙම කල්පනාවල් ඇති වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාතේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවස්ථාව. සියලු සංස්කාරයන් තනන්ට දැනෙන ලැබෙන අරමුණු අනිත්‍යයි, වහ වහ වෙනස් වෙලා යනවා, කැඩිලා බිඳලා යනවා කියලා එහෙම තේරුම ඇති වෙනවා. එහෙම තේරුම ඇති වුණාම තමයි දැන් මේ කලකිරීමටපත් වෙන්නේ. දැන් මේ භාවනාවට පැමිණ පිණිසට අර මුල් අවදියේදී තිබිච්ච හිතේ කලබල ගති දැන් නැහැ. නමුත් සමහර අවස්ථාවලකට අර කියන අවස්ථාවල එහෙම වෙනවා. ඒක හිත දිවීමක්මත් වෙන්නට බෑ. හිතේ තියෙන අනිත්‍යතාවය ප්‍රකට වීමක් වෙන්නට පුළුවන්. වේදනාදී ධර්ම ගැනත් එහෙමයි. මේ විදිහට සම්මුති වශයෙන් උත් පරමාර්ථ වශයෙන් උත් මේ ජීවිතයේ අනිත්‍යතාවයේ පිළිබඳව ප්‍රකට වෙනවා භාවනා යෝගීන්. බුද්ධිමත් යෝගාවචරේන්ට ඒ තම ජීවිතයේ තියෙන අනිත්‍යතාවයේ වැටහෙනකොට මං මෙච්චර කාලයක් මේ කවලපවල පෝෂණය කළේ ආශාදේ ලබන්න කියලා ගියේ මේ මගේ වහා ඇති වෙන නැති වෙන වෙනස් වෙලා යන ජීවිතයකට නේද කියලා හිතන් කලකිරීම ගති ඇති කළා. ඒ විතරකුත් නෙමේ, මීට පසුව නම් කවදාවත් මේ වගේ පංච උපාදානස්කන්ධයක් නම් අවශ්‍ය නැහැ කියලා ජීවිතේ පිළිබඳව කලකිරීම ඇති වෙනවා. අර බුදුරජාණන් වහන්සේ වදාළේ අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳටම කලකිරීමටපත් වෙන නුමනින් කලකිරීම භාවනා කරගෙන යනකොට මේ ඔක්කොම කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන ඒවා මරණයටපත් වෙන මේ ජීවිතේ වෙනස් වෙනවා. මේ ගැන සලකා බලනකොට බුද්ධිමත් භාවනා යෝගියා ජීවිතේ පිළිබඳව කලකිරීමටපත් වෙනවා. මේ අනිත්‍ය වශයෙන් අපි එහෙම භාවනා කරලා ඊළඟට බිඳීම් වශයෙන්ත් භාවනා මානසිකාරේ පවත්තන. අනිත්‍යයි කියන එකේම තව ටිකක් දියුණුවට ගිය අවස්ථාව තමයි භංග බිඳීම කියලා කියන්නේ. දැන් එක ගැන ඩිංගක් සලකා බලනකොට අපි වේදනාවක් ගැන බලමු, කාටත් වැටහෙන එක. ශරීරයේ වේදනාවක් දැනෙනවා කියන්නේ ඒක පහළ වෙලා. ඊළඟට මෙනෙහි කරනකොට හෝ ටික වෙලාවක් තියෙනවා. එතන වේදනාව කිව්වට තනි වේදනාවක් නෙමේ, වේදනා ගොඩක් රාශියක්. මෙනෙහි කරනකොට ඩිංගක් වෙලා ඒක ආයි නැති වෙලා යනවා. ඒක පහළ වුණා, ඩිංගක් වෙලා තිබිලා පැවතිලා ඊළඟට නැති වෙලා යනවා. මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියන එක. පහළ වෙනම ඩිංග වෙලාවක් තියෙනම විනාශයටපත් වෙනවා. භංග බිඳීම කියන එක මීට වැඩි ඩිංගක් වෙනස්. අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙනකොට ඒ භාවනාරමණු ඇති වෙනවා, ටිකක් වෙලා තියෙනවා, නැති වෙලා යනවා කියලා මේ අනිත්‍යතාවය හොඳට වැටහෙනවා. ඒ භංග කියන අවස්ථාවේදී අර ඇති වෙන අවස්ථාව ප්‍රකට වෙලා යනවා. ඊළඟට පවතින අවස්ථාවත් අප්‍රකට වෙලා යනවා. ප්‍රකට වෙන්නේ මොකද්ද? තුන්වෙනි අවස්ථාව නැති වෙලා යන එක. වහ වහ නැති වෙලා යන එක තමයි ප්‍රකට වෙන්නේ. මේ අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරේ පවත්තල පළපුරුද්ද ඇති වෙනකොට තමයි මේ බිඳීම් වශයෙන් උත් දකින්න පුළුවන්. අනිත්‍යයි කියන්නේ ඇති වෙනා මොහොතක් වෙලා පවතිනවා, නැති වෙලා යනම බංග බිඳෙනවා කියන්නේ බහමහා නැති වෙලා යනවා. ඇතිවීමත් පැවතීමත් අප්‍රකට වෙනවා බහමහා නැති වෙලා යනවා. ඒක තමයි බංග කියලා කියන්නේ. අපි නැමත වාරයක් ඒ භාවනා කළ අරමුණම බිඳීම් වශයෙන් මෙනෙහි කරන්නට පටන් ගන්නවා. එහෙම භාවනා කරනකොටත් අර අනිත්‍ය වශයෙන් කිව්වා වගේ සමහර විට ඊටත් වැඩියෙන් වගේ ශරීරයේ වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. බිඳෙනවා කියන්නේ වෙනස් වෙලා යනවා වහ වහ. මැටි බඳුනක් බෙදෙන්නාමගේ කැඩිලා බිඳලා වෙනස් වෙලා. තමන්ගේ ශරීරයට අවධානය යොමු කරලා භාවනා මානසිකාරයේ පවත්වනකොට මේ ශරීරයේ කොටස් තමන් භාවනා කරන මෙනෙහි කරන කොටස් ඔක්කොම වෙන් වෙලා වෙන් වෙලා වාගේ සමහර යෝගියෙකුට වැටෙන්නට. ඒ වගේම මේ අත්පා ආදිය ඒවා ශේරම හන්දිපත් වලින් බෙන්බලා බෙන්බලා ගිහිල්ලා වගේ එහෙම වැටෙන්නට පුළුවන්. තමන්ගේ ශරීරයත් විරූප භාවයට පත් වෙලා හිස්ස තියෙන තැනට හිත යොමු කළාම ඒ ඇට කටුවක් ඔලු කටුවක් පමණයි දකින්නට ලැබෙන්නේ. ඒ වගේම ශරීරයට හිත යොමු කළාම තමන්ගේම ඇට සැකිල්ල වගේ දකින්නට ලැබෙන්න පුළුවන්. අර අනිත්‍ය වශයෙන් කියලා දුන්නා වගේම ශරීරේ වෙනස්කම් මේ ශරීරේ කුණු වෙච්ච වැලගෙඩියක් වගේ ඉස් ඕජා වැගිරෙනවා. එහෙම නැත්නම් පණුවන් නලියනවා. මලමිනියක් වගේ බිම වැටිච්ච මලමිනියක් වගේ මේවා ඔක්කොම වෙනස් වෙලා යනවා. වහමහා වෙනස් වෙලා යනවා. අර අනිත්‍ය කොටසේදී කියා දුන්නා වගේ තමන් සිත යොමු කළාම ඔය භාවනාරමනට වේදනාදී ධර්මවලට හිත යොමු කළාම ඒව මේ බලනවත් එක්කම වහාම වෙනස් වෙලා කියලා නැති වෙලා කියලා. ඒ වගේම හිත ගැන කල්පනා කළාම මේ වහාම වෙනස් වෙලා භාවනා අරමුණු වශයෙන් ගන්න හදනකොට ඒවත් ඔක්කොම මේ බිඳිලා බිඳිලා වෙනස් වෙලා යනවා. වේදනාදී ධර්මත් ඔක්කොම බිඳිලා වෙනස් වෙනම තමන් අවධානය යොමු කරන අරමුණු ශේරම කැඩිලා බිඳිලා වෙනස් වෙලා යනවා. ඉක්මනට වහවහා වෙනස් වෙලා යනවා. අන්නේක තමයි භංග බිඳීම කියලා කියන්නේ වහාම වෙනස් වෙලා. ඒ බිඳීම් වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වන කොටත් කලින්ටත් වඩා හොඳින් භාවනාවේ හිත පිහිටනම හොඳට භාවනා අරමුණේ හිත පිහිටලා පවතිනවා. නමුත් අර කලින් කියා දුන්න අදහස් අරමුණු ඒව තමන්ට ප්‍රකට වෙන්නට පුළුවන්. හිත ගැනත් වේදනාදී ධර්ම ගැනත් ශරීරය ගැනත් කලින් තිබුණාට වැඩි වෙනස්කම් ප්‍රකට වෙන්නට පුළුවන්. මෙන්න මේක තමයි බිඳීම් ලක්ෂණය කියලා කියන්නේ. මේ බිඳීම් ලක්ෂණ වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනකොට ඒක නොයෙක් ආනිසංස තියෙනවා කියලා ඒ භාවනා කරන දවස්වල දිනවලදී කියලා දෙනවා. ඒකත් බොහොම ආනිසංස තියෙන එකක්. මේ විදියට අනිත්‍ය වශයෙන් බිඳීම් වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තාගෙන යනකොට අර බුදුරජාණන් වහන්සේ වදාළ සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති. මේ ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍ය බව විදර්ශනානුවණින් දකිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඊළඟට මේ පංච උපාදානස්කන්ධේ ජීවිතේ පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා. මෙච්චර කාලෙ මේ පංච උපාදානස්කන්ධේ ජීවිතේ ස්ථිර එකක් සුවදායක එකක් හැටියට හිතාගෙන හිටියා. දැන් බැලුවහම මේක වහවහා ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා යන එකක් කියලා නුවණින් කලකිරීමටපත් වෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් හිතේ මේ සමබරතාවයස්සේ භාවනා කරනවා. උපේක්ෂාව පිළිබඳ යමක් නියම ආකාරයට වැටහෙන්නට හිතේ සමතාවයේ තියෙන්නට එහෙම නැත්නම් එහෙම යමක නියම තත්ත්වාකාරයක් අවබෝධ කරගන්නට බැරි වෙනවා. අන්තිකට ගියහම යමක සත්‍ය අවබෝධ කරගන්නට බැහැ. ඒ හිතේ සමබරතාවයේ උපේක්ෂාව කියන්නේ අන්තිකට නොගිහිල්ලා මනාකට හිත සමතාවේ පවත්වා ගැනීම. තරාදියක් වගේ හිත සමබරතාවයේ තියෙන. ඒ හිතේ සමබරතාවයේ පිළිබඳවත් අපි දවසක් පමණ භාවනා කළා. ඒකත් බොහොම වටින එකක්. හිතේ සමබරතාවේ ඇති වෙනකොට ඒ අනිත්‍යාදී ලක්ෂණ තමන්ට හොඳට වටහා ගන්නට පුළුවන් වුණා වැටහෙන. નિરાයාසයෙන්ම වැටෙන. ඒ අනුව තමයි හිතේ සමතාවයස්සේ යොමු කරලා අදිෂ්ඨාන කරලා උපේක්ෂා වශයෙන් අපි භාවනා මනසිකාරයේ පැවැත්. අවසාන වශයෙන් විදර්ශනා ඥානය අදිෂ්ඨාන කරලා භාවනා කරන්න කියලා උපදෙස් දුන්නා. විදර්ශනා ඥානය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. අපි මේ දවස්වල භාවනා කරලා තමන්ට තමන්ගේ ජීවිතයේ පිළිබඳව යම්කිසි දැනුමක් ලැබෙනවා. අනේක තමයි විදර්ශනාව කියන්නේ. විදර්ශනා ඥානය කියන්නේ මේ ජීවිතයේ අනිත්‍යතාවය, වේදනාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය, හිතේ අනිත්‍යතාවය, මේ ජීවිතයේ මේ වගේ දුක් සහගත එකක් මෙයින් මිදීමමයි සුවය සැනසෙල්ල කියලා මේ වගේ කල්පනාවල් දැනීම් ඇති වෙනම නම් අනේක තමයි විදර්ශනා දැනුම කියන්නේ. අනේ දැනුම අවශ්‍ය තමයි අපි භාවනා කරන්න. මින් ඉදිරියට දිගටම කරගෙන යන්නේ එහෙම තමයි. ඒ විදර්ශනා දැනුම විදර්ශනා ඥානය අපට ඇති කර ගන්නට ඕන. පින්වත්නි, දැන් පැයකටත් වැඩි කාල සීමාවක් මේ ධර්ම දේශනාව පැවැත්වුවා. මීට වැඩි කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමදෙනාම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරව භක්තියෙන් ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්ම ශ්‍රවණය කළා වගේම ඒ ධර්මයට අනුව කටයුතු කරලා තවදුරටත් සමාධි දර්ශනා භාවනා දියුණු කර ගැනීමට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. දැන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කර ගන්නට යෙදුනා උතුම් කුසල බලයේ හේතු කොටගෙන මේ හැමදෙනාටම ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන පැතුම තබා ගන්නවා.